ධර්මානුශාසනාව. අද දේශකයන්න් වහන්සේ
කොළඹට ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුවිජානු භවං හෝති සුවිජානු පරාභවෝ ධම්මකාමු භවං හෝති ධම්මදෙස්සි පරාභවෝති.
මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනේත පසු දිනදී දසදහස් අෂ්ටාංගික පැමිණි දෙවිබඹුන් අතරත දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටවන ලද අසංඛේයයක් පිරිස සෝවාන් ආදී යක මාර්ග ඵලයන් පිහිටුන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාව ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනි. මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්නය විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සරුවඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසු දින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ වික්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා.
පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨු මාගම් කිං පරාභවතු මුඛං.
මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහෙන සුළු පුජ්‍යලයා අපි දැනගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණි. නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහැර දේශනා කරන දේශනාවන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය, මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අර සැකයක් සාංකාවක් නිමතියක් තිබුණු දෙවියන් අතරට මහ කලකිරීමකටද පත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නැසු වී ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අපට තවත් එකක් ඕනි කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවඥන් වහන්සේ පැවැත්වුවේ. මාත්‍රුකා කළ ගාථාව තේරුව මෙහෙමයි. සුවිජාන භවං හෝති. දියුණු වෙන පුජ්‍යලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට කැමැති තැනැත්තා දියුණුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්න සැලකල්ලි පිරිහෙනවා. මේ කයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දූණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිරිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිසයන් අතර කතාවක් තියෙනවා. ලැබෙනවා දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. ප්‍රති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් ඇසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුලින් මේ තැනැත්තා දූණු වෙනවා, මේ තැනැත්තා පිරිනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘචි කරනවා නම්, ඒ වගේම ප්‍රතිපත්ති පිරීමෙහි ෘචි කරනවා නම් ඒ තැනැත්තා ධම්මකාමෝ, ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති තිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ උලාර පාමුජ්ජු. මේ කියන්නේ ඊට අදාළ සූත්‍ර පාඨයක්. නාථකර ධර්ම සූත්‍රේනවා. ධම්මකාමෝ හෝති තිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ උලාර පාමුජ්ජු. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රියමනාපයෙන් යෙදෙනවා. මේ සමුදාහාරෝ කිවි එකයි. ධර්මය ගැන කතා කරන්න, ධර්මය ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රියමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මය වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාර්මණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් කරනවා, දසකුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුජ්‍යලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත්ත හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනැත්තා කවදාකවත් මෙලව පිරිහෙන්නේ නැති, පරලෝ පිරිහෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුජ්‍යලයෙක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. එවාගෙම ධම්මදෙස්සී ධර්මයට දේශ කරනවා කියන්නේ කවදාකවත් බණ අහන්න කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. එවාගෙම බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ධාම්පද පාඩම් කරන්නේ නැහැ. ධාම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ. එවාගෙම ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කවදාකවත් ඉසරණිය ගැන, පංචශීලය ගැන, උසස් සීල අෂ්ටාංග සීල දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දසකුසල් යැයි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුළින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ කුජලයා මෙලවත් පිරිහෙනවා. පරලෝ අපාගාමීව පිරිහෙනවා. දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බවට පත් වෙනවා. සසරින් ගොඩ නොයෙන සසර කණුවක් වගේ බවට පත් වෙනවා කියන බව ඥානවන්තය නුලින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවඥන් වහන්සේ මෙහෙම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය හැම ඉතිහෙතං විජානාම පඨමෝසු පරාභව ස්වාමීන් මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. ဒုတိယං භගවා බ්‍රෝහි කිං පරාභවතු මුඛං ස්වාමීන් දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරන්න මැනවි. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොಂತಿ සන්තේ නකුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරාභවතු මුඛං. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඕට ප්‍රියමනාපයි. සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි. අසත්පුරුෂ ධර්මයේ ෘචි කරනවා. මෙන්න මේක පිරිහීමේ දොරටුවක්. ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. අසත්පුරුෂ නමින් එතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාස්ත්‍රු වරු. එවැගේම තවත් පස්වදාසා කුසල් කරන මෙලෝ පාලෝ අදහන්නේ නැති කුසල් ලක්ෂණ නොකරන එවැගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පව දසා කුසල්ලාගේ අකුසල පැත්තේ හැසිරෙන අපාය දොරටු ඇරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න මෞපියන් නොඅඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකුත් ගරුකාතෙවට්ටන්න ගරු නොකරන සිල්ලුතුන් ආශ්‍රය නොකරන එවාගින් ගති ප්‍රවතුන් ඇති පුජ්‍යලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එවැනි අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදන සිටු පුත්‍රයාට වාගේ. මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 80ක් කෝටියක ධන හිමිකාරේ. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 80ක් කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු වීතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්තැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලය ඇදිවිදීමට පුරුදු වුණා. නැතුන් ගැන් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලස වුණා. පවිති මිතුරන් ඇසුරු කරමින් කල් ගෙව්වා. අන්තිමේ සිදුවුණේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. ජටත්‍රිසෙන් ඉඳුන් මිතුන් පවා නැති වුණා. ඇඳිවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව අවහරණක් නැතුව අගුවක් මුල මැරී ගින් අපාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනේ සුරක්ෂිත කරගත්තා නම් පවිති මිතුරන්ගෙන් වෙන්වි මේ රටේ බර්ණස්නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනිය ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලේ හරි පස්වන වාසයේ හරි මොහු ධනිය ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවම පිරිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රේය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නේක් නෙමෙයි. අජාසස් රජතුමා පිරිහුණේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්කමේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්‍ර, නිගාත්නාත පුත්‍ර ආදී වූ අබෞද්ධ මිසදුටු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරක ආදීට. මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රයේ පිරිහීමේ දොරටුව. එවැනි පුජ්‍යලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනැත්තා පිරිහෙනවා. එවැගේම බුදු, පසේබුදු, මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයන්. එවැගේම සිල්වත්, ගුණවත්, ධනවත් උතුමන්. එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිරිහීමේ දොරටුවට පත් වෙලා සිටී. එවැගේම අසත් ධර්මයේ කියන්නේ නිලවටත් අවියද පිනිස, පරලවට අවද පිනිස, සුගතියේත නිවනට බාධක වන දහම් පදහෙවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිරිහීමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන, සත්පුරුෂයන් හිතු දකින, අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම, දැලමින් පිරීමට, නිවනින් පිරීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රයාව ස්වාමීනි, දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. එලලා මේ සරුවඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධපඤ්ඤානෝ තම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් කලත වේලා තව දෙන්නේ උදේ ඉර පාන ගන්න ගෙටින්නේ වේලාසනින් රාත්‍රි නිදා ගන්නවා නින්දෙටම කාලය ගෙවනවා. ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක්. සභාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දටකින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිරිහීමේ දොරටුවක්. එවාගෙම අනුත්ථාතාච කිසිම වීරිය තේජසක් නැහැ. තමන්ට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහයව කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවාගෙම අලුයම සන්ධ්‍යාව ආදී මොන මොන හරි හේතු හිත හිත දිවසින් බලන්නක් මෙන් අම්මලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියට පත් වේවා. අලසකම පිරිහීමේ දොරටුව. කෝධපඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි. කොයි වෙලාවෙක හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ. හැම වෙලාවෙම හැම දිනාවෙතම කිපෙන සුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලව වාසය කිරීම පිරිහීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදන සුළු බව පිරිහීමේ දොරටුවක්. රාජයේම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගැවීම පිරිහීමේ දොරටුවක්. වීරියක් නැතුව වීරිය තේජසක් නැතුව කටයුතුණු මේ වලින් පිරිහීම. එවාගෙම අලස බව පිරිහීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරිහීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍ර ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආවෝතු වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවඥන් වහන්සේ දේශනා කළා යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගස යොබ්බනං පහෝ සන්තෝ නභරති තම් පරා භවතු මුඛං. යම් කිසි දරුවෙක් තමන් වත් පොහසක් ඇතුව සැපින් ජීවත් වෙමි, තමන්ගේ වය වෘද මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා. මෞපියන්ගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන පුදුම විහිිත කරුණාවක් මෛත්‍රිය. එසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බවට පත්ුනේ මෞපියන්ගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුපෑවහා සමාන සිද්ධියක් මෞපියන්ගෙන් නොසලකා හැරීම. අපේ පැරණු කියන්නේ ගෙදර බුදුන් මවකෝ දෙන්න කියලා. ඒ මොකද දෙමෝපියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයේද සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමෝපියන්ද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමෝපියන්ගේ වැඩ රාජකාරිය නොකර හරිනවා නම් දෙමෝපියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාස්ති කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනු හේතියා ධනවත් බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයාට හේතියා පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දෙම දරුවෝ කියා සිටි අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසු ඉන්නේ අපි බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවා හතර දෙනාට තමා සතු 400,000 ධනේ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා, "හා ලොකු පුතාට වැඩිින් දුන්නද?" අනේ පියාණන්ට ලැජ්ජා හිතෙලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදන ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයා මගට බැස්සා. සිඟමණේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා. සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගේන මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. එලෙනාම සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක කියන්න දරුවන් ඉන්න සභාවකදී. ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ රජුන්ගෙන් දඩුවම් ගෙනින්ද වෙනවා. ඒ කියන්නේ දඩ ගහනවා. ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමව්පියන් නොසලකයි හැදීම. ඉතින් ඒ බව බුදුරජාන් වහන්සේ දන්නා නිසා අර දඩුවම් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේ කියන්න කිව්වා. ඒ වෙලාවේ දරුවන් බයටපත් වුණා. බයටපත් වෙලා ඒ ගාථා ඇහිලා ගිහිල්ලා බදාගෙන තාතා බදාගෙන ගෙදර කරන් ගිහින් ප්‍රස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දෙම ඒ දරුවන් නොසලකා හැරියා නම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමේ සසරදී ලැබෙන දෙමව්පියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවැගේම සාහසික දෙමව්පියන් තමයි එයත් ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හැරියා නම් පරලෝකදී ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජුරු වගේ තමයි. මහා ප්‍රතාප රජුරු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පෙතිපිට ගෑවණියන් තමත ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් දීන්නේ. මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට පිටක් නිදින්ද. අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමව්පියන් නොසලකා හැරීමේ. අනික් කාරණිය මෙලෝ වශයෙන්ම ඔහු තමාම තමාට ශාප කරගන්නේ කියලා. තමාටම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසර දෙයකින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara bundunde නොසලකුවා වාගේ තමයි දෙමව්පියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ දීපුත්‍රයා සඳහන් කළා ස්වාමීනි දැන් අපට හතරේනි පිරිහීමේ දරටුව අවබෝධ වුණා. ස්වාමීනි පස්වෙනි පිරිහීමේ දරටුවත් අවශ්‍ය ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ වර්තයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලෙස් සමනය කරමින් සිටනේ පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මඟේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒත් දෙලෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලෙස් බහා තබූ වර්තයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලෙස් බහා තැබුවා. සියලු කෙලෙස් නැසුවා. එවැනි නික්ලේශ උතුමන්ලා මෙතන බ්‍රාහ්මන කියන්නේ. එවාගෙම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලිනවා. සමණං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහන් නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් කරන උතුමන් සමණ කියන වචනින් ප්‍රකාශ වෙනවා. එවැගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන් දුකියන් වාගේම අසරණයන්. එවැනි කෙනෙකු සම්මුඛව වෙලාවේ ඒ ඇයට තමාගේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්නේ නැtei කියලා කියනවා නම් හරි අහවල් දෙය දෙන්නම් කියලා නොදීනවා නම් හරි ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී සිටියේ කියලා. එමක් නිසාද ඒක තමන් රවට්ටා ගැනීමක්. සිල්ලුතුන් රැවැටි උතු අය නෙමේ. සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නේක් බවට පත් වෙනවා. එපමණක් නෙමේ සසරදී සිල්වත් ගුණවත් ඇසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්නේ ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නරමතා ඒ ඇයට දෙන්න පුළුවන් තියෙනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රයා ඇසුවා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි පිරිීමේ දොරටු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුඤ්ජති සාධුනි තං පරාභවතු මුඛං. ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත විත්තෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය සංවිධි මුතුමැණික් ආදී සාර ධනය මෙවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා සසමියුරු භෝජන සම්පාදනය කරගෙන gedara binilata watno dehangela anubhava karana. දුව දරුවන්ට නෑ, බිරිඳට නෑ, ඒ වගේම සේවක සේවිකාවන් ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රසමියුරු භෝජන තමන් තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒ කොහොගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබරින්ම ධන දහාන්‍ය අශීසරු සැප සම්ප්‍රාප්තිය මෙකෙනි ਸਰව සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසැලකුණා නම් ඔහුගේ පිරිහීමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මසුරු මලෙන් ගැවසුණුවර මත්කරේ කෝෂයේ සිටුවරයා වගේ ඉල්ලීස සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සමහර විට අපාගාමි වෙනවා. පෙර ජාතියක මහදල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ජීවිතයෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහිලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවද දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදා පරිත්‍යාග සීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිඟන්නේ කොටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වෙලාවක් ගත වෙනවනේ. එසේ සකස් කළ පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පසේ බුදුරජාණන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දි මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා. අනේ මොකද මේ නිකං කාලා ජීවත් වෙන ඇත්තන් මෙච්චර ප්‍රණීතව දෙන්නේ? අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවනේ කියලා හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන් අල්පේශාක්‍යව නැත් ආත්මභාව හතක් මන ලෝක උපන්න මහ සිටු සම්පත් ඇතුව කවදාකවත් කුස ප්‍රියෙන්ද කෑමක් ගන්නෑ, ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඟට වටින ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නැටේ උපන්නා. තවරෝදරකි. ඉතින් ඒ ධන සම්භාර සියල්ලම කුසල් මහරජුගේ අංග රජාවාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්තේ රජුව බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබිච්ච අර අප්‍රසාදය නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුණේ අර සිල්ලුතුන්ද ගුණවතුන්ද නොසැලකීමේ පාපයයි. නොසැලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටිර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ද නොසලකීමක් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිත කරපිනිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාසේ ලැබුණා නම් ඔහු යහමගට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේදී මච්චරේ කෝසේ සිටුවරයා වගේ මච්චරේ කෝසේ සිටුවරයක් මේ වගේම මසුරු මල ඇති කෙනෙක් කවදාකවත් රටට කෑමක් ගන්න හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක් හොඳ පාවහනක් පාවිච්චි කරන්නේ, ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරන කැවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට තද ආශාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාකාන් නොපිය. සිටු දෙවියන් මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. අය නැවත නැවත අහනකොට කිව්වා, "ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැනේ" කියලා. ඉතින් කිව්වා මොනවද? "මට කැවුම් කන්න ආසයි." ඉතින් අපි මං නම් මේ මුළු ගමතම හදන්න දෙකවෝ. මොකටද ගමත හදන්නේ? එහෙනම් ගෙදර නැත්තන්නේ? ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒක අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ රියදෙනවානේ අනිත් අය නොදැනින්ද. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටික උයන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුයසින් දැකලා මුගලන් මහරහතන් වහන්සේ නියම කළා මේ මච්චරේ කෝට්ටේ සිටුවරය දමණය කරලා එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ රජියාද සීනඳුරු කවුල ළඟ සහස් සක්මන් කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිසයාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කළේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ වික්ෂේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවුමක් අදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම් අදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා. මෙයා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කරේ? අර මච්චරේ කෝසිය සිටුවරයාට බලවත් හිතේ වේදනාවක් ආ මෙතෙන්දක් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා කියලා ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළ සිටුවරයේ මට නෙමෙයි මේ අවශ්‍යයෙන් අපේ බුදුරජාන් වහන්සේගේ සංඝයාට එනිසා ඔබ සූදානම් වෙන්නේ ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්නේ රජගහනුවර ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිඳුලට ජේතවනාරාමයේ ළඟ වේ කිව්වා. ඇත්තටම මිඳුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ කවුම් බුදුරජාන් වහන්සේ ඇතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී ඒ දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැදෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දෙවිය දෙන්නම සෝවාන් ඵලයකට පත් වුණා. මේ සිද්ධවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසමියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම ඔයාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසමියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක්, අනුන්ගේ විශ්වාසයේ කැඩෙන, අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රයේ අශාසිතිය ස්වාමීනි 6 වෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. 7 වෙනි පිරිහීමේ දොරටුවක් අපට අවසර ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුකං. යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා, තමන්ගේ ධනෙ නිසා මත් වෙනවා, තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා, එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා, පහත් කොට සැලකනවා, නොසලකා හරිනවා, අගෞරව කරනවා. එනම් ඔහු දෙලොවෙම පිරියනේ පුජ්‍යලේ බාට පත් වෙනවා කියන එක ගාථාවේ තේරුම. ඒකට එතින්දි සඳහන් උනේ ජාතිය, තමන්ගේ ජාතිය නිසා ජාති සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙනු මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාම ගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පරෝණිම වංශකාරෝ යැත්තන්ද කියනවා මෝන් ජාති කියෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත්ුණොත් එම ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය, ධනේ කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනේ පිරිනවා. ඒ නිසා ධනේ නිසා මත්ුණොත් එන ඔහු නිර්ධනේ වෙනවා, ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය, තමන්ගේ වංශය පෙළපත මුල් කොටගෙන මත්ුණොත් එනක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම්, ඒගොල්ලොන පිටුපානවා නම්, ඒගොල්ලොන අගෞරව කරනවා නම්, ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැලෙමින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන්, වංශයෙන්, ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත්වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍ර ඇසුවා, ස්වාමී දැන් අපට හත්වෙනි පිරිහීමේ දොරටුව ආබෝධ වුණා. ස්වාමීනි අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යන වාසේ මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාසේති කම්පරා භවතු මුඛං. යම්කිසි පුජ්‍යලෙක් ස්ත්‍රී ධූර්ත වේනවා, ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා, වෛශ්‍යා සේවනයේ ලොල් වේනවා, සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වේනවා, අක්ක දුත්තෝ සූදුවට ලොල් වේනවා. මේකෙන් පිරිහීමේ දොරට තුනතම තුනෙන් එකකටාරේ ලොල් වුණා නම් ලද්ධං ලද්ධං විනාසේති, ලැබුණු ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා, පිරිහෙනවා. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මේකේ සඳහන් වුනේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සෝයෙන් කියන්නේ නිරෝගී සෝයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී ධූර්ත කර්මයේ යෙදෙන පුජ්‍යලයා කාස ශ්වාස ආදී භයානක රෝගයන්ට පත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ට පත් වෙලා විනාශයට පත් වෙනවා. එවැගේම සුරා දුස්තු, සුරාපානය නිසා තමන්ගේ පින්කල් ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනම කියන්නේ වකුගඩු දිය වෙනවා. මේක්නේ රෝගාබාධයන්ටපත් වෙනවා. එවැගේම තවත් අස්පනා පිට ධනේ පිරිනව. එවැගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිඳා පහස යන ලක් වෙනවා, නුවන් පිරිනව, මෙලවෙන් පිරිනව, පරිලෙන් පිරිනව. අනික සූදු ක්‍රීඩාව, සූදියට ඇබ්බැහි වීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමාසන්තක දේවල් කියන්න විලාසය වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න තමන් ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. තමන් පෙරදුනොත් ධනය අනුව ශෝකාන්විත වෙනවා. එවාගෙම අස්පනා හිතෙම ධනය හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. එවාගෙම ආවා විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා. ඔහු කිසි කෙනෙකු ආවා විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්නෑ. එවැනි සුරා මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරවම් පෝෂේ කරන්න ශක්තිය නැහැ කියේ. මේ වාග්ය ආදීනව රසගතහු මූණ පාණ්ඩ සිදි වෙන නිසා දෙලොවම පිරිහෙනවා. ලද්දන් ලද්දන් විනාශේති. ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු ලැබුණු සියල්ලම විනාශ භාගයට පත් වෙනවා. අර පෙර ජාතියක මහා ධනවත් සිටුරු හතර දෙනෙක්. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයේ. එක්කෙනෙක්වත් හොඳට කාලබුවිලා සන්තෝෂයෙන් ඉඳිනු. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක්ව ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නැහනේ. අපි පරදාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒපා ප්‍රක්‍රියාව කළා මිච්ඡර සිරු සම්පත් පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන්නේ මහා භයානක ලෝකයේ. ලෝකයේ තියෙන නරක ආදිය. ඒක ඉහළින්ලා පහළ කෙළවරට යනවලු අවුරුදු 30000ක්. පහළින් ඉඳලා උඩට එන අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් ප්‍රශ්නේ මේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා. ඒ වෙලාවේ හතර දෙනාම තමන්ගේ දුක් ගැන විල කියන්න හදනවට අකුරු එක එකයි කියෙවුනි. දුස නොසෝ කියලා. ඕකත් අහලා කුසල් රාජ්‍යරෝ බාරෙලා යාගයක් කරන්න ගියානේ. පස්සේ බුදුරජාන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා ඔබට බණ කියලා ඉක්මවලා දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී දුහෘතකම මහා භයානක පාපයක්. එයක්ව කවද ගොඩ එනවද? එවාගෙම සුරා දුහෘතකම ඒකත් වඩා භයානකයි. නරකාදී තිසං අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලුවට ආවනම් උපනුම් පන්තන මන්ද බුද්ධි කෙරෙනවා උමුතු වෙනවා. තවත් අන්ධ ගොළු බිහිරිය ආදී අභවිතාවයන්ට පත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරව. එවාගෙම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ සයෙන් වැලකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාලා. ඊළඟට මේ දීපුත්‍රයා සුවා ස්වාමීනි දැන් අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමිනින් නම් වෙන්නේ පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කළා. සේහි ධාරේහි සන්තුෂ්ටෝ වේශ්‍යාසු පදිස්සති දිස්සති පරදාරේසු තම් පරාභවතු මුකං. යම්කිසි විවාහපත් වූ මිනිසෙ තමන්ගේ ස්වකීය භාර්යාව හැර කරදාර සේවනයේට හරි වෛශ්‍යා සේවනයේට යනවා නම් ඔහු ඒකාන්තෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වාගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරේ ථානානි නරෝ පමත්තු ආපජ්ජති පරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාර කර්මය කරන එකේනම මහා භයානක විපාක හතරකට මුණ පාන්න වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම සේයන් නින්දන් තතියන් නිර්යන් චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. ඒ වගේම නින්දාටපත් වෙනවා. කැමැතිසේ නිදා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමීව නරකාදී. මේ වාගේ දුක් ජීවිතයන් දෙපත් වෙන හේතු වෙන බව සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් දැරින් මින් වැලකිය යුතු කියන එක නම වෙනි පරාභව ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ දහවෙනි කාණේ ඒ දිය පුත්‍රය අශ්වාස ස්වාමීන් අපට නම වෙනි පිරිහීමේ දරුට ආબોධ වුණා. දහවෙනි පිරිහීමේ දරුට අවසන් ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා අතීත යොබ්බුණෝ පෝසු ආනේති තිම්බරු තනින් තස්සා ඉස්සා නසුපති තම්පරා භවතු මුකං. තරණමි ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂේ තරණ විය ඉන්න ඒ කියන්නේ තිබිලි පළගන්නේ පියවරු ඇති බොහොම තරුණ විය සිටින කුල කාන්තාවක් දරියක් සරණ පාවා ගත්තෝ. ඇය තරුණ පුරුෂයේ කතයි කියලා බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් පෑදාවල් නිදා නොගෙන මහලු කුජලයා හැවෙනවා. එතකොට සිදුවෙන්නේ උට නින්දේ නිදේශ පෙරණ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. එවාගෙම භාර්යාව ඒ කුජලයා කෙරෙහි අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පවුල් ජීවිතය අවුල් පාටපත් වෙලා කඩවෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිරිහීමටපත් වෙනවා කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නනොට සමාන වයසක අය එක්ක, එවාගෙම සමාන ජාති, සමාන කුල ගෝත්‍ර, එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක. එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වෙනාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන්. නිසා සරුවඥන් වහන්සේ ඒක පහදා දුන්නා. සමාන වයස ඇති අය පමණක් ආවාහ විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දැන් ජූජක බ්‍රාහ්මණයාට සිද්ධ වුනේ ඒකනේ. අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා. ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ දීපුත්‍රයා ශ්‍රාවක ස්වාමීන් දැන් අපට 10 වෙනි පරිහීමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීන් 11 වෙනි පරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපි තාදිසං ඉස්සර යස්මින් තාපේති තම්පරා භවතු මුකං. මේ ගාථාමින් දේශනා කළ 11 වෙනි පරිහීමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විකිරණින් සොණ්ඩින් කියන්නේ මස් මාංශවලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එම නැත්නම් වෙනි පුරුෂේ ඉස්සරියස්මින් තාපේති උසස් තැනක තියෙනවා යම්කිසි පාලකයෙක් හැටියට භාරකාරයෙක් හැටියට භාණ්ඩාගාරිකයෙක් හැටියට වගකීම් උඨානාන්තරයකට තියුවොත් එහෙම ඒක පිළිහිමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු මාංශ රස කෙරෙහිම ලොල්ලු එවැගෙන සුරාවට ගිජු පුජ්‍යලයා නිතරම නලීහිරුවන් වාගේ තමන්ගේ ධනය විසුරුවා හරිනවා නැත්නම් පිළිහලා ගන්නවා අපතේ ආරිනවා අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුද්ගලයෙකු යම්කිසි වගකීතු තනතුරකට පත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනත්තාගේ විනාශයට පිරිහීමට හේතු වෙනවා. එනිසා පුද්ගලයන්ගේ තත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුද්ගලයන් ඒ සුදුසු තනතුරට පත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිරිතක් තියෙනවා පුද්ගලයන් පිළිබඳව සියල්ල සොයලබාන සොයලබාන මේ පුද්ගලයා මේට සුදුසුයි මේ පුද්ගලයා මේට සුදුසුයි කියලා සුදුසු පුද්ගලයන් ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චරිතයක්. ඒ එහෙම නැතුව අර වාගේ සුරාවට සූදුවට මාංශ රසයට ගිජුණු පුද්ගලයන් යම් උසස් තනතුරට පත් කළා නම් තමන්වත් අනුන්වත් හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ කොළොස් වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රයසුව ස්වාමීනි ඒ කොළොස් වෙනි පිරිහීමේ දොරටු අපට පැහැදිලි. මේ අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවශ්‍ය ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා තන්හෝ කත්තියේ ජායති කුලේ සෝධ රජ්ජම් පත්ථයේති තම්පරා භවතු මුකං. භෝග සම්පත් අදු එවාගේම මහා තණ්හාව ඇති පුජ්‍යලේ කුසක් තැනක උපදිනවා. කොට භෝග සම්පත් නැහැ. නමුත් මහා තණ්හාවෙන් බරිතයි. එවැනි පුජ්‍යලේ රාජ්‍යය පතනවනම් නායකත්වයේ පතනවනම් අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් නායකත්වෙනි එවැනි තත්ත්වයක් පතනවනම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස් වෙනි ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕට රටක් කරන්න ජනපදයක් පාලනය කරන්න නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ඔහු අසරණියෙක්. ඔහු ඉඟන්නේ. ඔහු මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දේ පැහැරගන්නේ බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දේ තමන් සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයෙන් විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුකාවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයා නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුක මේ තරම් තියෙනවනි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න අහුවා නම් දහසක් වුණත් පිරිහීමේ දුරුක දේශනා කරයි. එසේ දෙයලා දේශනා කරන්න සරුවක් යනවදද පුළුවනි. නමුත් දී පුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතෝ අරියෝ දර්ශන සම්පන්නෝ සලෝකං භජති සිවං. ඥානවන්ත පුද්ගලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසස් ප්‍රඥාව ඇති පුද්ගලයා. ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිරිහීමේ දරුට මෙසේම තේරුම් කරගන්නවා ආબોධ කරගන්නවා ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිතු පුජ්‍යලයා ස ලෝකම් භජතේ සිවං. ඒ පිරිහීමේ දරුට සියල්ලම වහලා දානවා. පිරිහීමේ දරුට සියල්ලම අත්හැර දාලා ඒ තැනැත්තා අභිවෝධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව මනුලොව බමුලොව වැනි සැපදායක භූමීන්හි සම්පත් විඳිනවා පමණක් නෙමෙයි ඒ දෙව්ලෝ බඹලෝ මන්ලෝ පවා ඉක්මවා යන ලෝකෝත්තර සිවපුරයටද නිවන් පුරයටද පත්වෙන සමර්ථ වෙනවා කියන කවසාන ගාථාවෙන් දේශනා කළා. ඒ දේශනාව වහනකොට තමයි මේ රසසිතියා වූ දෙවිඹුන් අතරත කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයට පත් වුණා. අසංකේයයක් පිරිස යත මාර්ග ඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචයේ සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටුවලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් ඒ පිරිහීමේ දොරටුවට සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වාගේ මේ කරුණත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්නට ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි, ධර්මදෙස්සී නොවන්නෙමි, ධර්මශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරිනෙහිද රුචි කරන්නෙමි, අධර්මයෙහි හැසිරීමෙන් සදහට වැළකි නිවන් මඟ ගමන් කරන්නෙමි. අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වලකින්නෙමි, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි, අසද්ධර්මයන් තුති නොකරන්නෙමි, සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි, නිද්දාශීලී නොවන්නෙමි, පිරිස මැද නිකරුණේ හැසිරීම නම් වූ සභාශීලී නොවන්නෙමි, වීර්ය තේජස ඇතුව ජීවත් නොවන්නෙමි, කිසි කලෙක අලස නොවන්නෙමි, කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි, හදා වඩාගත් දෙමව්පියන් වෙත කළගුණ සලකමින් සියලු උවටන් සලසන්නෙමි, සිල්වත් ගුණවත් උතුමනටද බුදු පසේ බුදු මහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි, ශක්තියෙහි සමකල්හි පිහිටන්නෙමි, බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි, ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි, තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි, ස්ත්‍රී ධූර්ත සුරා ධූර්ත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිස වසා දමන්නෙමි, එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙක පත් නොවී සීලාචාර වන්නෙමි, වයෝ වෘද්ධව තමහට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකි සීලාචාර වන්නෙමි, නානවිද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකි සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හි පත් කිරීමෙහි නැනවත් වන්නෙමි, භෝග සම්පත්තියෙන් තොර වූ තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නෙමි, සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනු පිණිස ආරාධනා කරන්නෙමි, මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගති ගාමීව කෙලවර සදාකාලික අමා මහ නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නෙමි. මේ විදිහට තමගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා. භාවනා කියන්නේ නිතර ආවර්ජන කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණ රාශියක් කොතන තියෙනවා. එක තැනක තියෙනවා 23ක් කියලා, තව තැනක කියනවා 27ක් කියලා. නමුත් අහලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අත්මිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය ධම්මකාමී වීම. සමකල්ලින්ම දසකුසල ධර්මයෙන් යෙදීමට සමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දසකුසල ධර්මයේ කණුව පවතිනවා නම් මේ කෙන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අත්මිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අත්මිදුණා නම් ඒක නැත්තා දසකුසල ධර්මයේ කණුව පැවතුණා නම් මෙලවත් ජයග්‍රහණයට පත් වෙනවා, දිනනවා, ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා. එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යසේසුරෙන් අභිවෘද්ධියට පත් වෙනවා. සත්පුරු ශාස්ත්‍රයේ වැඩි වෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාධර්ම ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා. නැවත නැතර අතීතයේ මගමානෝගතුමාමින් උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එදායේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත්තුනි අසංකේයයක් පරිසපේ මගඵල නිවන් සුව ලැබුවේ පෙර බුදුසසුන්හිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිමින් උසස් ගුණධර්මයන් පුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි. අද කාලේ බොහෝ දෙනෙක් කියනවා මේ බණපදයක් ඇසූ පමණින් කොහොමද මගඵල නිවන් සුව ලැබුණේ කියලා. ඒ පමණින් යැත්තන් කොහොමද ආබෝධ වුණේ කියලා. සැබවින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුදු ශාසනවලදී, අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමගේ సంతානේ අර දසපාරමිතා, බෝධිපාක්ෂික ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගම ලාභී ගන්නේ. දැන් අපිත් අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම්, යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම්, එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම්, භවයෙන් භවයට අපි සුදුස්සන් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතු බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුජ්‍යලයෙකු විසින්ම ප්‍රිය යුතු වේදවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරනු ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී පිරේවා, සත්‍යස් බෝධිපාක් ධර්ම පිරේවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධනය කරන්න වගේ දරුවන් හදන දෙමෝපියන් දෙන්න, දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලෝ ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සිවං කියන උපදේශය. මේ ගුණධර්මයන් අනුගමනය කරන පුජ්‍යලයා ආර්ය වෙනවා. ආර්යකනේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් වෙනවා, නිර්දෝෂී පුජ්‍යලෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගෙම ධ්‍යාන සම්මාදිට්ඨියත්ෙක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත්ෙක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් අකුසල් වල විපාක තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා. ඒසා සමකල්ලිම තමා කර්මයේ සුවකී කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මෙතර අදිෂ්ඨාන කර ගන්නවා. අර සල්ගලාඩන්න වැඩිහිටියේ බෝවත් හේමාලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණ ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසල කුසල කර්මයයි. එබැවින් මාසික තුළ හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ව උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි. හේමාගේ උත්සාහයේ සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගීෙක් වෙමි. ලක්ෂණ පද බඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යලමේ සූත්‍ර දේශනේට අදාළ පාඨයක් කරකී උනේ. මම කර්මයේ සොකී කොට ඇත්තෙමි. කර්මයේ දායාද කොට ඇත්තෙමි. කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතු කොට ඇත්තෙමි. කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තෙමි. කර්මයේ පිළිසරණ කොට ඇත්තෙමි. කුසල් අකුසල යම් කර්මයක් කරන්නේ නම් ඒක හිමිකරුව වන්නේ කියලා නුවණින් සලකන කොට එමන්ගෙන් තමගේ සංකාමයේහි අර බෝධිපාක් ධර්මයන් දුණොට බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුසලකා බැලීමේදී ඒකට කියනවා කම්මසකත සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. එවාගෙන් සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීම අවබෝධය, ධ්‍යාන සම්මාදිට්ඨි. එවාගෙන් නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කිව්වේ මෙන්න මේ කම්මසකත සම්මාදිට්ඨියෙන් යුක්තයි, ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින්ද යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ. ස ලෝකම් භජතේ සිවං. ලොවේ ජීවත් වෙනවා නම් ඔහු සිව ලෝකයක, ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනුලොව, දිව්‍ය ලෝකය, රූපාදී බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නම. නිවනට නම. ඒ නිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යන්දාසක නිවනට පත් වෙනා ඒකාන්තයි. ඒ මක්නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, බෝධිපාක් ධර්ම සම්භාරය. මේවා සිතේ දියුණු තුණු වීමෙන් යම් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධියේ පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමහරට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මගඵල නිවන් සුව ලබනවා. තවත් සමහරේට මාතෘකා විස්තර කරනකොට මගඵල නිවන් සුව ලබනවා. ඒ අත්හඳ කියන උද්ගතිතාක්ෂණ විපංචිතාක්ෂණ සමාත බණ අහලා සීල අදුණ පූර්ණ කරමින් ඒ ජීවිතයේ මගඵල නිවන් සුව ලබනවා. ඒ අත්හඳ කියන නෙය්‍ය කුජලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලයේ හිතේ දූනුව තිබුණු නිසායි, පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසේ අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරෙන් එතර වුණු පිණිස අපේ සෑම අවස්ථාවකම සත්‍විස් බෝධිපාක් ධර්මයන් දූනු කරගන්න ශක්තිය ලැබේවා, දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලොකු කොඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවඥන් වහන්සේ බෝධි සම්භාර පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512,000ක් පහළ වුණා. අපි සංසාරෝ හිටිය. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළිලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන්ෙහිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැකි වුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදුසසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුගතපත් නොවෙම්වා. මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක ධර්මයන් දසකුසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඉතාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගෙම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන ඉතාම කෙටි කාලය කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳින්මින් අවුරුදු කෝටි ගණන් අසංගලන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිටක බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක් නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභයේ සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ පළමුවම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිළිදේශණයකට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. එවාගේම මේ කුසල සම්භාරය මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටද ආරක්ෂක දිවිරාජ මණ්ඩලයටද හිත අහිත මදහ සෑම සත්නටද ලොවේ ලෝතුරා සූපිනිස පවතිවා. මේ කුසලානිසංස බලයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මෙම ධම්මසරණ විහාරස්ථානයෙහි සියලු කටයුතු සංවිධානය කරමින් හැමදෙනාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවන පූජ්‍ය නාවුතුන්නේ විජිත ස්වාමින් වහන්සේට එවාගේම සසුමේ සහභාගී වෙන පූජනීය ස්වාමින් වහන්සේලාට ඉදිරි කාලයේ මෙතෙන්ද එන යන සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මෙතන භාරකාර මණ්ඩලයේ සැමට මෙතන මේ පිළිවෙලින් සීලාදි ගුණ පුරණ සිල්වත් පිළිසේ සැමට මේ ස්ථානයේ සූදිකින් යමින් යමින් සූපසේ සංග්‍රහ කරන සැමට අද මේ අවස්ථාවට සහභාගීව සිටින සීලම අතුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරායේ සර්වෝපද්‍රවයන් දුරු වේවා. තබන පිවරග්ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කජසොර සතුරු ගිනිජල වශයෙන් සම්යාවෝදාදී පත්ති වලකේවා. කායික පීඩාදියක් නොවේ කායික මානසික සනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවණින් ධන ධාන්‍යයෙන් යසේසුරෙන් ආහි වර්ණ සැප බල ප්‍රඥාවෙන් ධර්මඥානෙන් භාවනාඥානෙන් පෙරසස මොදන පෝරණ සලක්මින් දිනු වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. විංසත් සත්වර්ෂාදික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සෝපිනිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං.
ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් යාලේ චාරාමි අධිවත්තා ච දේවතා අනුමෝදිත्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං එත්තාවතා ච යම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා භිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත्वा නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛාපමුඤ්ඤතු
සීලේක පීත ධර්ම ශ්‍රවණී කීරීමේ සුදු කරගත් කුසල් බලෙන් සමට ආයුරාරෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධිමත්යේ දෙලෝ සුභසත සැලසේ පැතුව බෝධියෙන් අග්‍ර අමාම නිවන් සුව අත් වේවා කියන මෛත්‍රීන් සංඝ රත්නය ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු
සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදන් කමානි කමිතම් සුත්තේ දීර්ඝ චරුණාසෝ
අද ධර්මානුශාසනා පැවැත්වු දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ